SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද ලෝවට විශේෂාංගය අපි ආරම්භ කරමු. මේ වෙනකොටත් පැවැත්වෙමින් පවතින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 සැසිවාරය හා සම්බන්ධ වන තොරතුරු සමගින්, ඊට අමතරව ලෝකේ පුරාම තවත් සුවිශේෂී සිදුවීම් ගණනාවක් තියෙනවා. මේ සතිය වෙනකොට විශේෂ සිදුවීම් විදිහට අපිට තොරතුරු කතා බහ කරන්න මේ කර්තව්‍යයට දැන් ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වෙනවා AFP ප්‍රවෘත්ති ජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට කටයුතු කරන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 සැසිවාරයේ පළවෙනි දවසේම ශ්‍රී ලංකාවේ රාජනායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමුළුව අමතන්නට ලැබීම සුවිශේෂී කාරණයක් විදිහට අපිට මෙහිදී සලකන්නට පුළුවන්. මා කතාව අද දවසේදී ආරම්භ කරන්න කැමැති අමල්, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කතාවේ සුවිශේෂී සංදිස්ථාන මොනවද? මේ කතාව හා සම්බන්ධව අනිකුත් රාජනායකයන්ගේ තිබුණු අවධානය කොයි වගේද කියන කාරණාව සම්බන්ධයෙන් කරුණු ඔබෙන් විමසමින්.
විලුක්ෂි, ජනාධිපතිතුමා මේ මහා මණ්ඩලය ඇමතුවේ ශ්‍රී ලංකා වෙලාවෙන් උදේ 3ට විතර. ඉතින් අතරම ශ්‍රී ලංකාවේ මාධ්‍යවල ඒක ඒ අවස්ථාවේම ලොකු ප්‍රචාරයක් නොලැබුණාට පළවෙනි දවස, ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස් වෙන පළවෙනි දවසේම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට තමන්ගේ දේශනය කරන්නට අවකාශ ලැබීමම රාජතාන්ත්‍රික මට්ටමින් අපිට ජයග්‍රහණයක් හැටියට දකින්න පුළුවන්. මෙහිදී ජනාධිපතිවරයා මීට කලින් වාරවල වගේම තමන්ගේ මව් භාෂාවෙන් සිංහලෙන් මහා මණ්ඩලය ආමන්ත්‍රණය කළා. එතකොට මේ කතාවේ හරය වුණේ තමන් දැනට ඇති කරලා තියෙන ඒ සංහිඳියා පිළිබඳ දඩපිළිවෙලට සහයෝගය ලබා ගැනීම තමයි ඔහුගේ බලාපොරොත්තු වුණේ. මෙහිදී ඔහු පෙන්වා දෙන්නට උත්සාහ කළා. හුඟක් අය ඇත්තටම ශ්‍රී ලංකාවේ අවුරුදු 30ක යුද්ධයෙන් පස්සේ ඉතාමත් ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවායි කියලා සංහිඳියාව සම්බන්ධයෙන්. ඉතින් මෙතනදී ජනාධිපතිවරයා ජාත්‍යන්තර ප්‍රජාවකින් ඉල්ලීම කළේ මේ ප්‍රශ්නයේදී මීට වඩා ශ්‍රී ලංකාවට සහයෝගය දක්වමින් මේ කාරණාව දිහා බලන්නටයි කියලා. මොකද සංහිඳියාව ගඩපිටිවල කඩිනමින් ක්ෂණිකව කරන්නට ගියොත් ඒකේ ඊට වඩා අනිසි විපාක ඇතිවන්නට පුළුවන්. ඒ නිසා ශ්‍රී ලංකාවට සහයෝගය දක්වලා ශ්‍රී ලංකාව මේ කරගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කරන්නට ඒකට උදව් උපකාර කරන්නට කියලා. ඉතින් මේක ඇත්තටම මීට කලින් අවස්ථාවලත් අපි බැලුවොත් මානව හිමිකම් කවුන්සිලය වගේ ස්ථානවලදී ශ්‍රී ලංකාව අවුරුදු 2ක කාලයක් ඉල්ලලා තිබුණා මේ සංහිඳියාව කටයුතු කරන්නට. ඒක ඇත්තටම තවත් ශක්තිමත් කරමින් තමයි ජනාධිපතිවරයා මේ අවස්ථාවේ විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකාවට එල්ල වෙලා තියෙන යුද අපරාධ වගේ කටයුතු සම්බන්ධයෙන් මේ පරීක්ෂණ කරන්නට, ඒ වගේම මානව හිමිකම් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ කියන කටයුතු සම්බන්ධයෙන් තමන්ට මීට වඩා කාලයක් ලබා දෙන්න, ඒ වගේම මීට වඩා සහයෝගයක් ලබා දෙන්න කියන ආයාචනය තමයි ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඔහු කළේ.
ඔව්, අපි මෙහිදී අවධානය යොමු කරමු අමල්, මේ මහා මණ්ඩල සැසිවාරයේ ජනාධිපතිවරයාගේ ප්‍රධාන කතාවෙන් අනතුරුව සිදු වුණු අතුරු සිදුවීම් මොනවද කියන කාරණාව සම්බන්ධයෙන්.
ඔව්, මේකට සමගාමීව දිලුක්ෂි, ඇත්තටම ලෝකයේ අපි දන්නවා මීට කලින් පැරිස් සමුළු ඇති කරගත්තු ඒ ලෝක පරිසර සුරකීමේ කටයුතු පිළිබඳ ඒ එකඟතාවය, ඒක තව දුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ඇති කරලා තිබිච්ච තවත් සමුළුවකට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහභාගී වෙලා තිබුණා. ඊට අමතරව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පවත්වපු භෝජන සංග්‍රහයකටත් ඌට ආරාධන ලැබිලා ඒකට සහභාගී වුණා. ඒ එක්කම පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා සමගත් ඒ ද්විපාක්ෂික සාකච්ඡාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සමගාමීව නිව්යෝර්ක් නුවරදී පැවැත්වුවා. ඉතින් රාජතාන්ත්‍රික මට්ටමින් ඔහු එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ කටයුතු වලට අමතරව අනෙකුත් ද්විපාක්ෂික රැස්වීම් කීපයකුත් මේ විදිහට පවත්වලා තිබුණා කියලායි වාර්තා වුණේ.
අමල්, දැන් අපි දන්නවා මේ වගේ සංචාරයකදී රටක රාජනායකයෙකු සමගින් විදේශ අමාත්‍යවරයා, එතකොට අමාත්‍ය මණ්ඩලයේ කැපී පෙනෙන අමාත්‍යවරුන් සහභාගී වෙනවා සෙසු කණ්ඩායම් විදිහට. දැන් මෙවර ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සංචාරයට සම්බන්ධ වෙලා හිටිය පිරිස පිළිබඳවත් යම් කිසි වූ අවධානයක් තියෙනවා. මේක මේ විදේශ තොරතුරු වලට අමතරව මේ මම පරිබාහිරව ඔබෙන් අහන කාරණාවක්. ජනාධිපතිවරයා සමග ගිය පිරිස සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන මේ කතාබහ පිළිබඳව ඔබට මොනවද ආරංචි වෙන තොරතුරු?
අපිට නම් දැනගන්න තිබුණේ ජනාධිපතිවරයාගේ මේ දූත මණ්ඩලයට ඇමතිවරු කීප දෙනෙක් ඇතුළත් වීමට නියමිතව තිබුණා. අපි දන්නවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇත්තටම මේ වගේ විදේශ සංචාරවලට යනකොට ලොකු දූත පිරිසක් රැගෙන යන්නේ නැහැ. නමුත් ඒ අත්‍යවශ්‍ය ඇමතිවරු කීප දෙනෙක්වත් ඔහු සමග ගමන් කරනවා. මේ අවස්ථාවේදී යටත් පිරිසින් විදේශ ඇමතිවරයාවත් සහභාගී වුණේ නැහැ. සාමාන්‍යයෙන් මේ විදිහට එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයට යනකොට අනිවාර්යයෙන්ම විදේශ ඇමතිවරයාගේ සහභාගීම අවශ්‍ය වෙනවා. මොකද මහමණ්ඩලයට අමතරව අනෙකුත් විපාර්ශ්වික රැස්වීම් වලට ඒ කරුණු සම්බන්ධයෙන් විදේශ ඇමතිවරයාගේ සහභාගී වීම බොහෝ දුරට උපකාර වෙන නිසා මේ අවස්ථාවේ එහෙම ඇමතිවරු කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්වත් මේ රැස්වීමට සහභාගී වුණේ නැහැ. නමුත් ඔවුන් යාමට නියමිතව තිබුණා. විශේෂයෙන්ම නිමල් සිරිපාල ඇමතිවරයා නිව්යෝර්ක් වලට යාමට නියමිතයි කියලා අපිට දැනගන්න ලැබුණා. නමුත් ඔහුත් මේකට සහභාගී වුණේ නැහැ. ඒකට හේතුව හැටියට දක්වන්නේ මහමණ්ඩලයේ රැස්වීම තියෙන දවසම ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට ඉතාමත්ම සුවිශේෂ පනතක් සම්මත කර ගැනීමට තිබුණා. මේ පනත පළාත් සභා මැතිවරණය සංශෝධනය කිරීමේ කටයුත්ත මෙහිදී ආණ්ඩුවට දන්වලා තිබුණා. මේ සඳහා 3-2 බහුතරයකින් මේක සම්මත කර ගන්න ඕන, නැත්නම් මේ පනත නීත්‍යානුකූල වෙන්නේ නැtei කියලා. ඉතින් රජයට යම් කිසි බියක් තිබුණා මේ විදිහට මැති ඇමතිවරු රටින් බැහැරව හිටියනම් මේ 3-2 බහුතරය ලබා ගැනීමට අපහසුතාවයක් ඇතිවන්නට පුළුවන් කියලා. ඒ නිසාවෙන්ම තමයි මේ විදිහට ජනාධිපතිවරයා සමග නිව්යෝර්ක් නුවරට යන්නට තිබිච්ච මන්ත්‍රීවරු සහ ඇමතිවරු ඔවුන්ගේ ගමන අවලංගු කරලා ඔවුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටියේ පළාත් සභා ඡන්ද පනත සම්මත කර ගැනීමේ ඒ අවශ්‍යතාවය නිසා. ඉතින් ඒ පනත ඇත්තටම සම්මත වුණා. ඒ සඳහා දෙවන වර කියවීමේදී ඡන්ද 154ක් ලැබුණා. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා ඡන්ද 4කින් තමයි මේක සම්මත කරගන්නට පුළුවන් වුණේ. ඉතින් ඒකේ පේනවා ඉතාමත්ම ආණ්ඩුව බොහොම ලොකු උත්සාහයක් ගත්තා පුළුවන් තරම් තමන්ගේ මන්ත්‍රී කණ්ඩායම අය පාර්ලිමේන්තුවේ රඳවා ගන්න. ජනාධිපතිවරයා සමග ඔවුන් නෑමට හේතුව තමයි පළාත් සභා මැතිවරණ පනත සම්මත කර ගැනීමට ආණ්ඩුවට තිබිච්ච ලොකු ඕනෑකම.
හොඳයි, අපි එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලයේ 72 සැසිවාරයට නැවත වතාවක් යොමු වෙමු. දැන් අපි අපේ මාතෘභූමියේ ශ්‍රී ලංකාවේ නායකයාගේ ඒ පාර්ශ්වයේ සහ ඒට සම්බන්ධ වුණු වැදගත් සිදුවීම් පිළිබඳවයි කතා බහ කළේ. ඊට අමතරව ලෝක නායකයන් විදිහට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කෙරෙහි සමස්ත ලෝකයේම අවධානයට ලක් වෙලා තිබුණා. මෙවර සැසිවාරය තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළවෙනි එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරය. විශේෂයෙන්ම මේ දවස්වල උතුරු කොරියාව හා සම්බන්ධව ඇමරිකාවේ තියෙන ප්‍රතිපත්ති මොනවද කියන කාරණාව සම්බන්ධිනුත් බොහෝ දෙනෙක් කුතුහලයෙන් බලාගෙන හිටියේ. උතුරු කොරියානු නායකයාට රොකට් මෑන් කියන මේ අන්වර්ථ නාමයකුත් හඳුන්වා දෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම ආවේගශීලීව මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරනවා. අපි දුටුවා. අපි කැමැති අමල් උතුරු කොරියාව සම්බන්ධයෙන් ඇමරිකාව දක්වපු මේ අදහස් පිළිබඳව සමාලෝචනයක් ඔබෙන් ලබා ගන්න.
දිලක්ෂි, මේ ඩොනල්ඩ් ට්‍රම්ප් පළවෙනි දවසේම ඔහුත් අතන ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ටිකක් කලින් මහමණ්ඩලයේ ආමන්ත්‍රණය කළා. මෙහිදී ඔහු ඇත්තටම උතුරු කොරියාව සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය සභාවේ සිටපු සියලුම රාජ්‍ය නායකයන් මවිතයට පත් වුණා. මොකද ඔවුන් කිසි කෙනෙක් බලාපොරොත්තු වුණේ නැහැ එක රටක නායකයෙක් තවත් රටක් විනාශ කිරීමේ ඒ යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේදී ඉදිරිපත් කරයි කියලා. ඉතින් මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඔබ කිව්වා වගේම කිම් ජොන්ග් උන් රොකට් මෑන් කියලා හඳුන්වන එකට අමතරව බොහොම පැහැදිලිවම කියා සිටියා තමන්ගේ රටට තර්ජනයක් කරනවා නම් උතුරු කොරියාව සම්පූර්ණයෙන් විනාශ කරන්න, ටෝටලි ඩිස්ට්‍රොය් කියලා ඒ විදිහට ඒ අනතුරු ඇඟවීමක් කරා. මේ අනතුරු ඇඟවීම කරද්දී, මේ ප්‍රකාශය කරද්දී මුළු සභාවම ඒක නිකන් තැතිගත්ත ස්වරූපයක් දකින්නට ලැබුණයි කියලා වාර්තා වුණා. ඒ එක්කම ඒ ජනමාධ්‍යවේදීනුත් පුෂ්ටිම් බෝතුනායි කියලා මේ වගේ ප්‍රකාශ. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාමත් ආන්දෝලනාත්මක කතාවක් කරයි කියලා කවුරුත් බලාපොරොත්තු නැහැ. නමුත් මේ විදිහට තවත් රටක් සම්පූර්ණයෙන් විනාශ කරනවායි කියන තර්ජන ඉදිරිපත් කරයි කියලා කවුරුත් නොහිතපු විදිහට තමයි ඒක සිද්ධ වුණේ.
ඔව්, එතකොට දැන් අපි අවධානයට ලක් කරමු මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී නොවුණු රාජ්‍ය නායකයන් කවුද කියලා. මොකද ලෝක අවධානය මේ කෙරෙහි යොමු වෙලා තිබුණා. කැපී පෙනෙන රාජ්‍ය නායකයන් ගණනාවක් මෙවර සැසියට සහභාගී වුණේ නැහැ කියලා ආරංචි. මොන වගේ නායකින්ද යමල්?
අපි ගත්තොත් පළවෙනි පෙළේ ලෝකේ ප්‍රධාන රටවල් සහ ඉතාමත්ම ජාත්‍යන්තර වශයෙන් මාධ්‍ය අවධානය ලක්වලා තියෙන රටවල් වල රාජ්‍ය නායකයන් මේකට සහභාගී වෙන්නේ නැහැ කිව්වහම ඒක ඇත්තටම ලොකු ප්‍රවෘත්තියක් වෙනවා. ඉතින් මෙතන මේකෙන් මුලින්ම අපි සලකන්නට වෙන්නේ මියන්මාරේ නායිකාව වෙන අන් සන් සූ චි මේ සමුළුවට ආමන්ත්‍රණය කිරීමට නියමිතව තිබුණට අවසාන මොහොතේ ඇය සහභාගී නොවෙනවයි කියලා තිබුණා. මේකට හේතුව හැටියට දකින්නේ දැනට මියන්මාරේ තියෙන රොහිංජා ජනකොටස ඔවුන්ගේ දැනට 104ක් විතර රටින් සරණාගතයන් හැටියට පිටවලා බංග්ලාදේශයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ජාත්‍යන්තර වශයෙන් මියන්මාරය ඉතාමත්ම අප්‍රසාදයට පත්වෙච්ච රටක් බවට පත්වලා තියෙනවා. අන්සන් සූෂි දැඩි ලෙස විවේචනය කළා තියෙනවා. ඇයට මුලින් සහාය දුන්නු ජාත්‍යන්තර ආයතන සහ ඒ අනෙකුත් රටවල ඒ එක්කම රුසියාවේ පුටින් ජනාධිපතිවරයා, චීනයේ ෂී ජින්පින් ජනාධිපතිවරයා ඒ දෙපළත් මේ සැසියට සහභාගී නොවන වෙයි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. මේ ඔවුන්ගේ පැමිණීම නිසා ඇත්තටම මේ මහා මණ්ඩලයේ රැස්වීමේ එක්තරා විදියකට මේකේ තියෙන වටිනාකම එහෙම නැත්නම් මේකේ තියෙන අගය අඩුවීමක් දකින්නට පුළුවන්. මොකද ආරක්ෂක මණ්ඩලයේ ඉන්න නිත්‍ය සමාජිකයන්ගෙන් දෙපළක් මේ ප්‍රධාන සැසියට සහභාගී නොවීම කනගාටුවට කාරණාවක්. ඊට අමතරව අපි දකිනවා ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා මෝඩි ඔහු මීට කලින් 2014-2015 දී ඔහු මේ මහා සැසිය ආමන්ත්‍රණය කළ තියෙනවා. නමුත් මේ අවස්ථාවේ ඔහු තීන්දුව කළා තියෙන සහභාගී වන්නේ නැtei කියලා. ඊට අමතරව අපි දකිනවා ෆිලිපීනයේ රොඩ්‍රිගෝ ඩියුටර්ටේ ජනාධිපතිවරයා ඔහු ඇත්තටම ජාත්‍යන්තර වශයෙන් බොහෝම විවේචනයට ලක් වෙච්ච ඔහුගේ මානව අයිතිකාරිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් බොහෝම දැඩි අප්‍රසාදයට පත් වෙච්ච රාජ්‍ය නායකයෙක්. ඔහුත් එක්සත් ජාතීන්ගේ මේ සමුළුවට සහභාගී නොවෙනවයි කියලා තමයි මේ වෙනකොට සඳහන් කරලා තියෙන්නේ. ඒකම අපි තවත් දකිනවා කෙන්යාවේ ඌරු කෙන්යාට ජනාධිපතිවරයාත් මේ සමුළුවට එන්නේ නැතයි කියලා. මොකද මේ වෙනකොට ඔහුට ඡන්ද පෙත්සමක් නිසා නැවතත් රටේ ඡන්දය පැවැත්වීමට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් එවැනි ප්‍රශ්න තියෙන උදවිය තමයි මේ සහභාගී නොවෙන්නේ. මෙක්සිකෝවේ ජනාධිපතිවරයා පෙනේ නියාටෝ ජනාධිපතිවරයා ඔහුත් මේ සමුළුවට සහභාගී නොවෙනවා. නමුත් ඒකට හේතුව නම් මෙක්සිකෝ මේ වෙනකොට මුහුණ දීලා තියෙන ඒ භූමිකම්පාව සහ ඒ ව්‍යසනය නිසා ඇති වෙලා තියෙන හානියත් එක්කම තමයි ඔහු නම් මේ සමුළුවෙන් ඉවත් වෙලා තියෙන්නේ. අනෙක් අය වෙනත් හේතු නිසා තමයි මේ සමුළුවට සහභාගී නොවෙන්නේ.
හොඳයි අමල්, ඔබ මෙක්සිකෝ ජනාධිපතිවරයා එන්රිකේ නියෝටෝ පිළිබඳව සඳහන් කරපින්ද මෙක්සිකෝ පිළිබඳව කතා නොකරම බෑ. සමස්ත ලෝකයේම මේ වෙනකොට කම්පාවට පත් වෙලා තියෙන මෙක්සිකෝවේ ඇතිවුණු භූකම්පණය පිළිබඳව පුද්ගලයන් 230කට ආසන සංඛ්‍යාවක් මේ වෙනකොට මිය ගිහිල්ලා කියලා වාර්තා වෙනවා. රට විශාල වශයෙන් ආපදාවට ලක් වෙලා කියලායි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධව අපිට දැනට දැනගන්න තියෙන අලුත්ම තොරතුරු මොනවද?
ෆිලික්ස්, මේ වෙනකොට ඒ සහන කටයුතු උත්සන්න කළා තියෙනවා. අපිට දැනගන්න තියෙන විදිහට විශේෂයෙන්ම මෙක්සිකෝ නගරේ මෙක්සිකෝ සිටි කියන අගනුවර ඒ පාසලක් ආශ්‍රිතව තමයි දැන් හුඟක් මේ සෝදිසි මෙහෙයුම් සිද්ධ වෙන්නේ. මොකද මේ ප්‍රාථමික පාසලක් කඩාවැටීම නිසා එතන ළමුන් 20ක් විතර ජීවිතක්ෂයට පත් වෙලා කියලා, ඒකම තවත් ළමුන් 30ක් ආගියතක් නැහැ කියලා ඔවුන් අතුරුදන් වෙලයි කියලා වාර්තා වෙනවා. ඇත්තටම ජාත්‍යන්තර වශයෙන් උත් ඒ සහාය ලබා ගැනීමට ඔවුන් කටයුතු කරනවා කියලා තමයි වාර්තා
වෙන්නේ. දැන් අමල්, මේ භූමිකම්පාව රික්ෂ්ටර් මාපාංකයේ 7.1 විදිහට තමයි සටහන් වෙලා තිබුණේ. දැන් මේ සිදුවීම සුවිශේෂී සිදුවීමක් විදිහට ලෝක මාධ්‍ය වාර්තා කරනවා. මීට වසර 32කට කලින් මෙවැනි දෙයක් සිදු වුණා. දහස් සංඛ්‍යාත පිරිසක් මිය ගියා. හරියටම මේ සංවත්සරයේ දින දවසේ මේක සිදු වුණා කියලා. මොකක්ද මේ අහඹු සිදුවීම?
ඔව්, ඇත්තටම මේක අහඹු සිදුවීමක් කියන්නේ ලුක්ටි ඒක එක්තරා විදිහකට ඉතා ගන්න තමයි. මොකද හරියටම 1985 ඇතිවෙච්ච භූමිකම්පාවේ 32 සංවත්සරයේ සමරන දිනෙදීම තමයි මේ විදිහට මේ තවත් භූමිකම්පාවක් ආවේ. නමුත් 1985 භූමිකම්පාව 8.1 හැටියට තමයි රික්ට මාපකේ සඳහන් වුනේ. ඒකෙන් 10,000ක පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා කියලා නිල වශයෙන් වාර්තා වුණා. නමුත් ඒකේ නිල නොවන මට්ටමින් ගණනය කරලා තිබුණේ රටේ 30,000ක් විතර මැරෙන්නට ඇති කියලා. ඉතින් ඒ භූමිකම්පාවෙන් පස්සේ තමයි රටේ ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධයෙන් අලුත් අනපනත් ගෙනල්ලා ඒ ආරක්ෂාව වැඩි වෙන ආකාරයෙන් මේ නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම අනුමත කරලා තිබුණේ. ඉතින් 19 ඇතිවෙච්ච භූමිකම්පාව ඒක 7.1 හැටියට රික්ටර් මාපකේ සඳහන් වුණා. මේ බලධාරීන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා මේ විදිහට ඉදිකිරීම සීමා කරලා තිබුණත් ඒවා අනපනත් තිබුණත් සමහර අවස්ථාවලදී ඒවා හරියාකාරයෙන් අනුගමනය කළාද නැද්ද කියන කාරණාව දැන් පරීක්ෂණයට භාජනය වෙනවා. කෙසේ වෙතත් අවුරුදු 32කට කලින් වෙච්ච ඒ සිද්ධියත් එක්ක බලනකොට ජීවිත හානිය අවම වෙලා තියෙනවා. නමුත් දේපළ හානිය ඊට වඩා වැඩි එකක් හැටියට මේ අවස්ථාවේ සලකලා තියෙනවා. අතිවිශාල හානියක් සිද්ධ වෙලා තියෙන්නේ රටේ ප්‍රධාන අගනුවර වන මෙක්සිකෝ සිටි කියන ස්ථානේ. ඒකත් ඒ අවට තදාසන්න ප්‍රදේශවල තමයි වැඩිපුරම හානිය සිද්ධ වෙලා තියෙන්නේ.
මෙක්සිකෝවේ භූමිකම්පාව හා සම්බන්ධව තියෙන ඛේදවාචකයෙන් පස්සේ අපිට මේ සුලිසුලං ආපදාව පිළිබඳවත් කතා නොකරන්න බෑ. ඔබට මතක ඇති හරිකේන් කාණ්ඩේ සුලිසුලං ඇති කරපු ආපදා වාතාවරණය, හරිකේන් හාවි, ඊට පස්සේ හරිකේන් ඉර්මාව, දැන් හරිකේන් මාරියා බවට පත් වෙලා තියෙනවා. මේකත් විශාල හානියක් මේ වෙනකොට සිදු කරමින් පවතිනවා කියලා ආරංචි වෙන්නේ. හරිකේන් මාරියා කොයි අතරද ගමන් කරමින් ඉන්නේ අමල්?
පිළිච්චි, මෙතන ඉර්මා ගමන් ගත්තු ඒ ගමන් මාර්ගයේම තමයි මේ මරියා කියන කුණාටුවත් ගමන් කරනවා කියලා වාර්තා වෙන්නේ. මේවා ඇත්තටම සෙප්තැම්බර් මාසයේ අවසාන වෙනකන් එහෙම නැත්නම් සමහරට ඔක්තෝබර් මාසයේ වෙනකලුත් මේ විදිහට මේ කුණාටු මේ ප්‍රදේශයේ කැරිබියන් මුහුදේ ඒ ආශ්‍රිත ප්‍රදේශවල තියෙනවා කියලා වාර්තා වෙනවා. දැන් මීට සති දෙකකට කලින් තිබිච්ච කුණාටුවේ ඒ සුන්බුන් ඉවත් කරනට කලින් තමයි මේ මරියා කුණාටුව පැමිණියේ. දැන් පෝටරිකෝ වගේ දූපත් බලපුවාම මිලියන 3ක් විතර ඉන්න ප්‍රදේශයේ මේ වෙනකොට ඒ මුළු දූපතේම විදුලි බලය විසන්ධි වෙලා තියෙනවා. රටේ දිවාසවලින් 95%කට වැඩි ප්‍රමාණයක් හානියට පත් වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් දේපල හානිය පැත්තෙන් බලපුවාම අති විශාල ව්‍යසනයක් සිද්ධ වෙලා තියෙනවා.
හොඳයි මල අපි ස්තුතිවන්ත වෙනවා ඔබට ලෝකයේ තත්විත්ති සවිස්තරාත්මකව විග්‍රහ කරන්න අපිත් එක්ක මෙවරත් සම්බන්ධ වීම පිළිබඳව ස්තුතියි ඔබට. ලබන සතියේ සිකුරාදා හමු වෙමු. ආයුබෝවන්.
ආයුබෝවන් දිචි.